සම්මා සම්බුදු සරණයි. නැවතත් වතාවක් ඔබ සජීවීව අපහාමී එක්වන්නේ සූත්‍ර දේශනාව සජීවී වැඩසටහනත් සමගයි. මීට ස්වල්ප මොහොතකට පෙර ඔබට ශ්‍රවණය කරන්නට නරඹන්නට හැකියාව ලැබුණා. ගෞරවනීය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කරනු ලැබුවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන බක්කුල සූත්‍රය. ඉතින් මේ ඔබ එක්වී සිටින්නේ එම බක්කුල සූත්‍රයේ ආශ්‍රයෙන් සිද්ධ කරන ධර්මානුශාසනාවත් සමගයි. ධර්මානුශාසනාව සිද්ධ කිරීම සඳහා අපගේ ගෞරවනීය ආරාධනෙන් මෙහි වැඩමව අදාළ මොරටුව උයන බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ උන්වහන්සේව ඉතා ගෞරව නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඒ වගේම මෙම සජීවී ධර්මානුශාසනාව සඳහා තමන්ගේ බැතිබර දායකත්වය ලබා දී කටයුතු කරන්නේ මොරටුව ලක්ෂපතිය ෆොන්සේකා පාර අංක 19 නිවසේ පදිංචි ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පතිනිය ලෙස සේවය කළ සමදරා ගමගේ මෙනවිය සහ ඒ මෙනවියගේ සහෝදරයා වන ජගත් ප්‍රියංකර මහතා විසින්. ඉතින් මම මේ මොහොතේ දායක පින්වතුන්ට මතක් කර සිටිනවා අපගේ හේවිසි කලාකරුවන්ගේ ඒ හේවිසි හඬ මැද්දේ සම්ප්‍රදානුකූලව දේශකයන් වහන්සේට දේශනා සිද්ධ කිරීමට ආරාධනා කිරීම සඳහා දෙහත්වට්ටිය පිළිගන්න ලෙසටත් ඒ වගේම මෙම ස්ථානයේ වැඩ වාසය කරන බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්පෝපහාර දක්වන ලෙසටත් දැහැත්වට්ටියේ පිළිගැන්වීමෙන් අනතුරුව සූත්‍ර දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් බුද්ධ වන්දනාව සහ බෝධි වන්දනාව සිද්ධ කිරීමට නියමිතව තිබෙනවා. ඊටත් මත්තෙන් අප සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් කරවීම සඳහා මායිකා ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කරනව නැවත වතාවක්. මොරටුව උයන බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේට අප සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි.
තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියංපි ධම්මං සරණං ගච්ඡාමි.
තතියංපි සංඝං සරණං ගච්ඡාමි. ඡාමි
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාදු
සාදු සාදු.
පින්වත්නි, ලෞතුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් මේ පින්වත් පිරිස විසින් සූදානම් කොට තැන්පත් කෙරුණු මල් පහන් සුවඳ දුම් දැහැත් පෙහෙත් කිලන්පස සහිත ඒ උතුම් සම්බුදු පූජාව අමාමෑණියන් වහන්සේගේ උතුම් ගුණයන් විශේෂෙහි පූජා කරමු. පූජා වේවා. එයින් ජනිත වන්නා වූ පින් සිටිවිලි අද දවසේ දායකත්වයේ දරන ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ඊයේ දිනෙහි විශ්‍රාම දිවියටපත් වුණු සහකාර විදුහල්පතිනිය සමදරා ගමගේ මෙනෙමියට ආශිර්වාද පිණිස වේවා. නිදුක් නිරෝගී දිව්‍ය චිරජීවනය පිණිස වේවා. හැම දිනාටම සත සාන්තිය පිණිස වේවා කියලා කවුරු මා සමගම ගාථා කියමින් බුද්ධ වන්දනාව සිදු කරන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු. අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සා. බුද්ධෝ භගවාති. ස්වාඛාතෝ භගවතා ධම්මෝ සම්විත්ති. අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ. සුපතිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ. යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා. ඒස භගවතෝ සාවක සංඝෝ. ආහුනෙයෝ පාහුනෙයෝ සක්ඛිනෙයෝ අංජලි කරණීයෝ. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාපි. වන්දාමි චේතියං සබ්බං සබ්බතානේ සුපතිත්තිතං. ශාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං. යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන්නකා. පත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං. ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා. අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ. ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා. තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං. වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සම්පතින්. පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේනනේන පුඤ්ඤේන මෙතේන ලබාමි පුප්පං මිලායාති යථායිදං මේ කායෝ තථායාති විනාශ ගන්ධ සම්භාර යුත්තේන දුපේනාහං සුගන්ධිනා පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගං හාතු අධිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ බේසච්ඡං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං හාතු මුත්තමං අදිවාසේතුනෝ බන්තේ තාං බූලං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ බන්තේ බෝරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ ධම්ම සම්දෙත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කම මේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒත දක්ඛං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං අප්පාබාදානං යදිදං බක්කුලෝති වසනාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවනි මේ සන්ධ්‍යාවෙහි බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්නට සැදී පැහැදී සිටින විශාල පිරිසක් මේ විහාර භූමියේ මැදිරියේ තැන්පත්ව සිටින ආකාරය අපට පේනවා. ඒ වගේම සුපුරුදු පරිදි මෑත කාලීනව මේ වේලාවට අපේ රටේ ජනතාව හුරු පුරුදු වෙලා තිබෙනවා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්න. විශේෂ වශයෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව මෑතකදී ආරම්භ කළා ත්‍රිපිටක සජ්ජායනාවක් මාධ්‍ය ඔස්සේ මුළු ලෝකයටම තථාගත දර්ශනය සාකච්ඡා කරන සජ්ජායනාවක්. එහි ආරම්භක පියවර හැටියට මජ්ක්‍ධිම නිකාය සාකච්ඡා කරමින් හැම දවසකම මේ එන්නේ. අද දවසෙත් අපේ රටේ ජනතාවට ඒ වගේම ලෝකවාසී ජනතාවට මේ මාධ්‍යයෙන් දහම් ශ්‍රවණය කරන මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයත්ව ඇති බක්කුල හාමුදුරුවන් පිළිබඳ කියවෙන වැදගත් සූත්‍ර දේශනාවක් ඉතාම සංක්ෂිප්ත ලෙස සාකච්ඡා කරන්නට මේ ලැබුණු කාල වේලාවේදී අපි බලාපොරොත්තු වෙනවා. මේ දේශනාව ආරම්භ කරන්නට පෙර ආතුව මං හිතන්නේ විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කිරීමේ අරමුණ පිළිබඳව කිසියම් සඳහනක් සිද්ධ කිරීම අවශ්‍ය වෙනවා. මේ ධර්ම දේශනාවෙහි දායකත්වය දරන්නේ මොරටුව ලක්ෂපතිය පොන්සේකා පාරේ අංක 19 පදිංචි ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ සහකාර විදුහල්පතිනිය ලෙස සේවය කොට ඊයේ දිනෙහි විශ්‍රාම ලද සමදරා ගමගේ අපේ ගුරු මෙනෙවිය සහ ඔහු ඇයගේ සොහොයුරු ජගත් ප්‍රියංකර මහත්මයායි අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වය ගන්න. කාලයකට පෙර මේ බෞද්ධ රූපවාහිනී නාලිකාව වෙත ඇවිල්ලා අද දවසේ මේ දේශනාව සිදු කරවා ගන්නට දිනය වෙන් කරවාගෙන ඒ සඳහා අප වෙත ආරාධනාව සිදු කරලා මේ විශාල පිරිසක් ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඒ වගේම ආදි ශිෂ්‍යාවන් ඥාති මිත්‍රාදීන් සෑහෙන පිරිසක් ඒක රාශි කරගෙන හිතවතුන් බලාපොරොත්තු වෙන්නේ ඉතාම වැදගත් අරමුණු දෙකක් ඉෂ්ට සිද්ධ කරගන්න. එහි පළවෙනි අරමුණ තමයි මේ දායිකාව සමදරා ගමගේ ගුරු තුමිය 36 වසරක ශ්‍රේෂ්ඨ සාඩම්බරණීය අභිමානවත් ගුරු සේවයක නිරත වෙලා ඒ ගුරු දිවියෙන් ඊයේ දිනෙහි විශ්‍රාම ගැනීම සමු ගැනීම නිමිති කරගෙන එය තේමාවක් බවට පත් කරගෙන මේ ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දවසට උපන්දිනයත් යෙදිලා තියෙනවා. ඉතින් උපන්දිනයට ආශිර්වාද ලබන්න. කොච්චර වටිනා කාරණා දෙකක් මේ දේශනාවේ තියෙනවද? මේක පෞද්ගලිකත්වයට වඩා අහන හැමදෙනාටම බොහෝම වැදගත්කමක් මෙතන තියෙනවා කියලා මට හිතෙනවා. එනිසා අපි මේ මැදිරියේ ඉන්න පිරිසට විතරක් නෙමෙයි ලක්ෂ ගණනක් මේ දේශනාව දවසට 3 සැරයක් අහනවා. ඒ හැම දිනාටම දැනෙන්නට මේ අරමුණ පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න ඕනේ කියලා මම කල්පනා කෙරුවා. සමදරා ගමගේ ගුරුතුමියගේ විශ්‍රාම දිවිය ගුරු දිවියෙන් විශ්‍රාම දිවිය ඒ ඊයේ ආරම්භ වීම නිමිත්තෙන් රටට ලෝකයට බණ කියන්න බණ අහන්න අවස්ථාව සලසා දෙන්නට කල්පනා කෙරීම ඒක හරි උතුම්. තමගේ ජීවිතයේ පුරාම මං හිතන්නේ කලේ ධර්ම දානය ප්‍රඥාව දරු පරම්පරාවට ගොඩනගන්නට කළ කැප කිරීම එක්තරා විදියක කල්පනා කළොත් ධර්ම දානයක්. ඔබතුමිය ඉගැන්නු හැම දරුවෙකුටම කියලා දුන්නේ යහගුණ ජීවත් වෙන හැටි අභියෝග හමුවේ නොසැලී වැඩ කරන හැටි සැලෙන්නේ නැතුව ජීවත් වෙන හැටි සමාජයේ පිරිහෙන්නේ නැතුව දියුණු වෙන හැටි ඔළුව අතගගා දහස් ගණනකට මේ 36 වසරක ගුරු දිවිය පුරා උගන්වන්නට ඇති. මේ ස්ථානෙත් ඒ සමහර ශිෂ්‍යාවන් ඉගෙනගත්ත පැමිණත් සිටිනවා. අපි සමදරා ගමගේ ගුරු මෙනවියගේ මේ ගුරු භූමිකාව මේ අවස්ථාවෙහි මෙසේ සාකච්ඡා කළ යුතු වන්නේ ඒක මේ රටේ සෑම ගුරු භූමිකාවකටම ගුරු පදවියකටම නැත්නම් ගුරුවරයෙකුට ගුරුවරියකටම එයින් බොහෝ ආදර්ශ සලසා ගන්නට පුළුවන්කම තියෙනවායි කියලා මම කල්පනා කරන නිසා දකුණු සිරිලක හම්බන්තොට දිස්ත්‍රික්කයේහි හුංගම පාසලෙන් තමන්ගේ ගුරු දිවිය ආරම්භ කළා තියෙනවා. ඒ ආරම්භ කළ ගමන ගාලු දිස්ත්‍රික්කේ විවිධ පාසල්වල සිද්ධ කළා ගුරුවරියක හැටියට මෙහෙවර කරලා අනතුරුව තමන්ගේ විශ්‍රාමික සමුගැනීම සිදු කළේ කොළඹ සදාසන්නව ගල්කිස්ස නගරයේ තියෙන දියණිවරුන්ට ශිල්ප ලබන්නට තියෙන ඉහළම තක්ෂලාව උසස් බාලිකාව එහි හත් වසක ශ්‍රේෂ්ඨ ගුරු දිවිය අවසන් කළේ පාසලේ සහකාර විදුහල්පතිතුමිය බවට පත් වෙමින් ඒ සහකාර විදුහල්පතිතුමිය වෙමිනුත් ගුරුතුමියක් වෙමිනුත් ඉටු කළ මෙහෙවර මං හිතන්නේ පරම්පරා ගණනාවකට ඒ ප්‍රදේශවල සිසු පරම්පරාවල් ගණනාවකගේ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන්ගේ සැනසෙල්ලට හේතුනාය කියලා අපි කල්පනා කරනවා. මොකද ගුරුවරයා කියලා කියන්නේ සංස්කෘතිය පවරා දෙන්නා. ගුරුවරයා කියලා කියන්නේ ජාතියේ උරුමය කියලා දෙන්නා. ප්‍රෞඪ ඉතිහාසයක් දරු පරම්පරාවට ලං කරලා දෙන්නා. සදාචාරයේ මාර්ගෝපදේශකවරයා. යහමගේ පෙරගමන් කරුවා. මේ විදිහට කල්පනා කරලා බැලුවහම මං කල්පනා කරන්නේ පෙරපිනෙන් ලබන්න පුළුවන් ලෝකේ තියෙන උසස්ම වෘත්තිය ගුරු වෘත්තිය කියලා. ඒක නිකම්ම රස්සාවක් හැටියට ලබන එකක් නෙමෙයි. ඒක පෙර පුණ්‍ය මහිමයකින් ලබන එකක්. ඒ පෙර පුණ්‍ය මහිමයකින් ලබන ගුරු භූමිකාවක් තමයි දරු පරම්පරාවට ආලෝකය සදන්. ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ හුංගම පාසලේ ඉඳන් ගල්කිස්ස උසස් බාලිකා පාසල දක්වා 36 වසක් පරම්පරා කීයක් ඔළුව අතගගා දරුවන් හදලා මග පෙන්නලා සංස්කෘතිය උරුම කරලා ජාතියේ ප්‍රෞඪ දරුවන් හැටියට දියණිවරු හැටියට සමාජ ජීවත් වෙන යහගුණ ඇති ඒ වගේම සාර ධර්ම වලින් පිරිපුන් දරුවන් වශයෙන් ජීවත් වෙන්න තමන්ගේ මුළු ජීවිතයම කැප කළා. කොයිතරම් සතුටක් දැනෙන්න ඕනද? කොයිතරම් ආඩම්බරයක් දැනෙන්න ඕනද? මගේ පස්සේ ආපු, මගේ අතේ එල්ලිලා ආපු දරු පරපුරක් අද සමාජයේ මේ තැන්වලට පත් වෙලා දියුණු වෙලා, ඒ අය ශ්‍රේෂ්ඨ විදියට ජීවත් වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මං හිතන්නේ කවර රැකියාවකින්වත් සන්තෝෂ වෙන්න බෑ. ගුරුතුමියකට තමන්ගෙන් ශිල්ප ලැබපු දරුවෙක් හම්බ වෙච්ච වෙලාවක ලැබෙන උසස් ප්‍රතිචාරයේදී තමන්ට දැනෙන සුවය තරම් සුවයක් වෙන කවර වෘත්තියකින්වත් මං හිතන්නේ ලබන්න පුළුවන් දැන. එහෙම ලබන්න පුළුවන් නම් වෛද්‍ය වෘත්තියෙන් පමණයි. වෙන කිසිම වෘත්තියකින් ලබන්න බෑ. අපේ වෛද්‍ය ඩොක්ටර් ගාල්ලගේ කොළඹ මහරුවලේ මේ බණ අහන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ගුරුවරියක් වීම, ගුරුවරයෙක් වීම නිකම්ම රස්සාවකට පත්වීමක් නෙමෙයි. ඒක පුණ්‍ය මහිමයකින් ලබන මහා දායාදයක්. ඇස්පාදන්න ලැබෙන අවස්ථාවක්, මාර්ගෝපදේශකෙක් වෙන්න ලැබෙන අවස්ථාවක්. ඒ නිසා සමදරා ගමගේ ගුරු මෙනෙවිය ඉතාම විශිෂ්ට ගුරු මෙහෙවරක නියැලෙලා අන්තිමේදී පරිපාලනයට සම්බන්ධ වෙලා පාසලට අත්‍යවශ්‍ය චරිතයක් බවට පත් වෙලා නැතිවම බැරි චරිතයක් බවට පත් වෙලා පාසල හඬවලා ගුරුවරු දරුවෝ හඬවලා තව බොහෝ කල සේවය කරන්න තමන්ගේ මානසික කායික හැකියාව තිබියදී තමා විශ්‍රාමික දිවියට එන්නේ. මේක අපි කාටත් උරුමය කියලා මම කියලා දුන්නා. ඉතින් ඒ නිසා මේ බණහන හැම ගුරුවරයෙකුටම ගුරුවරියකටම අවසානයේ තමන් ආපු ගමන් මඟ හැරි බලනකොට කඳුළු සලසලා සතුටු කඳුළු සලසලා සතුටු වෙන්න හැකියාව ඇති වෙනවා නම් ඒ ගුරු භූමිකාව ඉතාම ශ්‍රේෂ්ඨයි. සමදරා ගමගේ ගුරුතුමිය ඒ කාර්යභාරය ඉෂ්ට කළ කෙනෙක්. ජන්මදිනයත් අදට යෙදලා තියෙනවා. ඒකත් ඉතාම උතුම්. මේ දෙකම එකට අරගෙන මේ කටයුත්ත සම්පූර්ණ කරන්නේ. උපන් දිනය කියලා කියන්නේ අපිට අපේ ජීවිතේ ලැබෙන ඉතාම භාග්‍යවන්ත අවස්ථාවක් වර්ෂයකට වරක්. ඒ උපන් දිනේදා සමහර අය විනෝද වෙන්න කල්පනා කරනවා. මේ විනෝදය අවශ්‍යයි. ඒක මානසික සන්තෝෂය සඳහා නිවැරදි විදියට ධර්මානුකූලව ලබන මේ බලවේගය ශක්තිය උපන් දිනේදා තමන්ගේ ජනක කර්ම බලය වඩාත් වැඩි කරලා ශක්තිමත් කරලා තවත් බොහෝ කල් දිගාසිරි විඳින්නට හේතු වෙනවා. ඉතින් ඒ නිසා පුණ්‍යවන්ත චරිතයක් වෙමින් ශ්‍රද්ධාවන්ත චරිතයක් වෙමින් හැම පොහොයටම අෂ්ටාංග ශීලය සමාදන් වෙමින් ගල්කිස්ස සුමනාරාම විහාරස්ථාන අප විහාරස්ථානයේ ප්‍රධාන දායකවක්ත වෙමින් මේ ගත කරන උසස් දිවිය අපි හැම කෙනෙක්ම මං හිතන්නේ බොහෝ ආදර්ශ සලසා ගන්න පුළුවන් දිවියක් හැටියට මේ වෙලාවේ මතක් කරනවා. වෙන වෙන දේවල් කරන්නේ නැතුව බණ කියවන්න කල්පනා කිරීම කොච්චර උතුම්ද කියලා කල්පනා කරන්න මේ කියන සැමරුම් සිදු කිරීම සඳහා. ඉතින් අද දවසේ මේ සමදරා ගමගේ ගුරුතුමියගේ මේ උතුම් අරමුණු සාක්ෂාත් කරවන්නට ලෝකයට බණ අහන්න සලස්සන මේ වෙලාවේ දෛනික දේශනා මාලාවේ අදට නියමිතව තිබෙන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේ තුන්වෙනි කොටසේ එන ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක්. මම ඔබට ඒ සූත්‍රයේහි අග පාඨය උද්ෘත කළා. ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං අප්පාබාදානං යදිදං බක්කුලෝති. බක්කුලහාමුදුරෝ, මං ඉතාම සන්තෝෂ වෙනවා මේ සමදරා ගමගේ ගුරුතුමියගේ මේ අරමුණු සාක්ෂාත් කරන ධර්මදේශනාවෙහිදී මේ වගේ සූත්‍ර දේශනාවක් ඔස්සේ කතා කරන්න සාකච්ඡා කරන්න ලැබිච්ච එක. බුද්ධ ශාසනයේ බක්කුල හාමුදුරුව ගැන මතක් වෙනකොටම බණ දන්න පිරිසට මතක් වෙන එකම එක දෙයයි, නිරෝගීකමයි. විශ්‍රාමික දිවියට නිරෝගීකම අවශ්‍යයි. අන්නේ නිරෝගීකම ලබන්න දෛවෝපගතවම එවැනි සූත්‍රයකුත් අද මේ දේශනා මාලාවට වැටිලා තියෙනවා. ඒ නිසා අපි බක්කුල හාමුදුරුවන්ගේ චරිතයත් ඉතාම සංක්ෂිප්තව උන්වහන්සේගේ අර ලැබපු අග තනතුර මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළේ, මහණෙනි ඒත දග්ගම් භික්ඛවේ මම ශාවකානං, මහණෙනි මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අතර මම ශාවකානං භික්ඛූනං මගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා අතර අප්පාබාදානං අල්ප ආබාධ සහිත වූ හෙවත් නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර ඒත දග්ගං බක්කුලෝ බක්කුල හාමුදුරෝ අග්‍රස්ථානෙහි තබනවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එනිසා අපේ ශ්‍රාවක පරම්පරාවේ මේ වගේ චරිතයක් තවත් අපිට නැහැ. නිරෝගීකම ගැන කතා කරා. ඉතාම ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ බක්කුල මහරහතන් වහන්සේ. උන්වහන්සේ කොහොමද මේ නිරෝගීකම ලැබුවේ? ඇත්තටම අපිට මේක අවශ්‍යයි. මොකද අද අපේ රටේ ජනතාව ඉතාම අවාසනාවන්ත ලෙස මේ සමාජ ක්‍රමයේ තියෙන බරපතල වැරද්දෙන් පොඩි දරුවාගේ සිට වියපත් පුරවැසියා දක්වා හැම කෙනෙක්ම කවර හෝ රෝගාබාධයකින් පෙළෙන ස්වභාවයට පත් වෙලා තියෙනවා, ලෙඩ වෙලා තියෙනවා. අපේ වෛද්‍යවරුන්ට බෙහෙත් දීලා නිමා කරන්න බැරි තරම් ලෙඩ, රජයට නඩත්තු කරන්න බැරි තරම් ආරෝග්‍ය ශාලාවල ලෙඩු, සෞඛ්‍ය වෙනුවෙන් වියහිදම් කරන මිලමුදල් වාර්ෂිකව විශාල වශයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. කොළඹ නගරයේම අරගෙන බැලුවොත් අලුතෙන් ඉදිවෙන මහ රෝහල් සියල්ල මේ වගේ සංධ්‍යාවක පිරි ඉතිරි ගිහිලා තියෙනවා. අපේ කාය ශක්තිය, මානසික ශක්තිය මෑත කාලීනව ඉතාම බරපතල ලෙස පිරිහි ගිහිලා තියෙනවා. අපට ඉතාම සරලව කිව්වොත් බෙහෙත් පෙති අපේ අත්වල සාක්කුවල බෑග්වල තබාගෙන ජීවත් වෙන්න වෙලා තියෙනවා. බෙහෙත් නැතුව ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ නිරෝගීකම පිරිහිලා. ඒක තමයි ඉතාම පැහැදිලිව මේ සමාජයේ විද්‍යමාන වන දේ. මේට අවුරුදු 34කට එහා මෙවැනි පිරිහීමේ සෞඛ්‍ය පිරිහීමක් තිබුණේ නැහැ. මෑත කාලීනව අපි බරපතල ලෙස සෞඛ්‍ය සම්පන්නව පරිහානියට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සමාජ වටපිටාවකදී බක්කුල හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය කොච්චර අපේ චරිතවලට ජීවිතවලට වටිනවද කියලා මේ සූත්‍ර දේශනාව ටිකක් විමසා බලනකොට ඉතාම හොඳට අපිට පේනනවා දැනෙනවා. දැන් බක්කුල හාමුදුරුවන්ගේ අතීත ඉතිහාසය, මොකද අපි දන්නවා බෞද්ධයෝ හැටියට අපි කර්මයේ ඵල, අපි හැමෝම භුක්ති විඳින්නේ කර්මයේ ඵල. මිනිස්සෙක් වෙන්නේ කර්මයෙන්, භෝග සම්පත් ලබන්නේ කර්මයෙන්, පුණ්‍ය සම්පත් ලබන්නේ කර්මයෙන්. මේ හැමදේම සිද්ධ වෙන්නේ කර්මයෙන්, විපත් සිද්ධ වෙන්නේ කර්මයෙන්. ඉතින් කර්මය ගැන කරන ඉගැන්වීම් බලනකොට අපිට ඉතාම පැහැදිලි, කර්මය තමයි අපිව මෙහෙවන ප්‍රධාන බලවේගය කියලා. ඒ කර්මය විමසන්න නම් අතීත කර්මය විමසන්න ඕනේ, පුරාතන කර්මය විමසන්න ඕනේ. එහෙම විමසලා බලනකොට තමයි අපිට පේන්නේ කොහොමද බක්කුල හාමුදුරුවෝ නිරෝගී වෙන්නේ. උන්වහන්සේ අතීත ආත්ම භාවයක, ඒ කියන්නේ අනෝමදස්සි කියන බුදුහාමුදුරුවන්ගේ කාලේ හිමාල අසපුවේ එක්තරා තාපසයෙක් කියලා ජීවත් වෙනවා. තවස් ජීවිතයක් ගත කරනවා. ඒ තාපස දිවිය ගත කරන මේ තාපසයා අනෝමදස්සි කියන බුදුහාමුදුරුවෝ හොයාගෙන හිමාල පර්වතේ ඉඳන් කැලෑවේ ඉඳන් එනවලු. ඇවිල්ලා නිරන්තරයෙන් උන්වහන්සේගෙන් බණ ඇසීමේ පුරුද්දක් මේ තාපසයා ඇති කරගන්නවා. එහෙම බුදුරජාණන් වහන්සේ සමඟ එවැනි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඉන්න වෙලාවේ එක කාලයකදී අනෝමදස්සි බුදුපියාණන් වහන්සේ බරපතල ලෙස ආබාධිත වෙනවා, ආබාධික වෙනවා. ඒ කියන්නේ රෝගාතුර වෙනවා. මොකද ගෞතම බුදුපියාණන් වහන්සේත් එවැනි අවස්ථාවල් උන්වහන්සේගේ චරිතයේත් අපිට පේනවා. රෝගාතුර වෙච්ච අවස්ථාවල් වල විශේෂයෙන් බෝචංග සූත්‍ර විමසලා බලනකොට අපිට ඉතාම පැහැදිලිව පේනවා බුදුරජාණන් වහන්සේ රෝගාතුර වෙච්ච වෙලාවල් වල චුන්දහාමුදුරන්ට කියලා, එහෙම නැත්නම් මහා කස්සප හාමුදුරන්ට කියලා, මුගලන් හාමුදුරන්ට කියලා, මහා කාශ්‍යප හාමුදුරන්ට කියලා පිරිත් දේශනාවල් කරගත්ත හැටි. තමන්ගේම බුද්ධ වචන, තමන්ගේම බුද්ධ වචන බුදුරජාණන් වහන්සේම ශ්‍රවණය කරවාගෙන සෝපත් වෙච්ච හැටි පිරුවානා පොත් වහන්සේට ඇතුළත් වෙලා තියෙන සූත්‍ර දේශනාවල් වල අටුවාවන් විමසලා බලනකොට අපිට පේනවා. ඒ ගෞතම බුදු පියාණන්. ඒ නිසා බුදුවරුත් අස්සලෝක ධර්ම වලට යටත්. ලෙඩ නොවී ඉන්න බෑ. ලෙඩ නොවී ඉන්න බෑ. ඒකට සමහර විට කර්ම විපාකයෙන් ලෙඩ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම තියෙන වැරද්ද නිසා ලෙඩ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනෝමදස්ස බුදුරජාණන් වහන්සේ අන්න එහෙම බරපතල රෝගාතුරයෙක් වෙනවා. එහෙම රෝගාතුර වෙලා සුවපත් නොවී ඉන්නකොට මේ තවුසා හිමාලයේ ඉඳලා එන මේ තවුසා මොකද කරේ? හිමාලයේ ඉඳලා එනකොට ඔබ දන්නවා හිමාල පර්වතය කියලා කියන්නේ ලෝකේ මහා ඖෂධ විමානය. අදත් එහෙමයි. අර ජීවක කතා පුවත විමසලා බලනකොට අපිට පේනවා එතුමා විභාගයෙන් සමත් වෙන්නේ, එතුමා පිටක් කළ යවවලු හිමාලයට බෙහෙතකට ගත නොහැකි ශාකයක් හිමාලයෙන් හොයන් එන්න කියලා. මෙතුමා මුළු හිමාලයම තරණය කරමින් බෙහෙතකට ගත නොහැකි ශාකයක් යවවලු හොයාගන්න බැරි වුණාලු. තමන්ගේ ඇදුරුතුමාණන්ට ඇවිල්ලා ඒ ගැන කිව්වහම ඒක තමයි ජීවක ඇදුරුතුමාගේ විභාගයේ සමත් වීම. මොකද එතුමා එතකොට හඳුනගෙන තිබුණා හිමාලයේ හැම ශාකයක්ම ඖෂධ ශාකයක්. බෙහෙතකට ගත නොහැකි කිසිම ශාකයක් හොයන්න බැරි වුණා. ඒ නිසාම තමයි ජීවක ඇදුරුතුමා විභාගයෙන් සමත් වුණේ. ඉතින් ඒ නිසා හිමාලය කියන්නේ ඖෂධ විමානය, වනය. මේ තාපසයා මොකද කළේ? තමන් ජීවත් වෙන පරිසරයේ තියෙන මේ විවිධ ඖෂධ පැලෑටි ගලවගෙන ඇවිල්ලා අනෝමදස්ස බුදුරජාණන් වහන්සේට කකාරා පෙර කසාය වගේ හදලා පොවනවා, ඊගාට ශරීරයේ ආලේප කරනවා. මේ දේවල් ටිකක් එතුමා කළා මේ තාපසතුමා. මේ තාපසතුමාගේ මේ ක්‍රියාවලියෙන් රෝගාතුර වෙලා හිටපු අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ සුවපත් වෙනවා, සම්පූර්ණම නිරෝගී වෙනවා. තාපසයාට හරිම සන්තෝෂයි. කිසිම වෛද්‍යවරයෙකුට සුව කරන්න බැරි වෙච්ච අනෝමදස්සි බුදුහාමුදුරන්ගේ ඒ රෝගය හිමාලයෙන් ගෙනෙන ලද ඒ ඖෂධ නිසා සුව කරන්න පුළුවන්කම ලැබෙනවා. බුදු කෙනෙක් සුවපත් කළා. ඒ නිසා මේ තාපසයා එක ප්‍රාර්ථනාවක් කළා. බුදුහාමුදුරුව සුවපත් කළ පිනෙන් මම උපනුපන් ආත්මවල කිසිම ආබාධයකින්, කිසිම රෝගාබාධයකින් මට පෙළෙන්නට නොලැබේවා, රෝග නැති වේවා, නිරෝගී වේවා. ඔන්න බලන්න ප්‍රාර්ථනාව කොච්චර හොඳ ප්‍රාර්ථනාවක්. බුදු කෙනෙක් සුවපත් කළා. සුවපත් කළේ බෙහෙතෙන් සුවපත් කළා. ඒ අපේ වෛද්‍යවරුන්ට මොනතරම් ප්‍රාර්ථනා කරන්න පුළුවන්ද? ජීවක වෛද්‍යවරු. ඉතින් ඒ නිසා අන්න ඒ ප්‍රාර්ථනාව තමයි පළමු වතාවට සංසාරේ බක්කුල හාමුදුරුව කරන්නේ. කවම කවදාවත් කවර භවයකවත් මේ නිසා උන්වහන්සේ පිරිසන් වෙලා ඉපදිලා තියෙනවා. තිරිසන් සතුන් වෙලා ඉපදිලා තියෙනවා. තිරිසන් වෙලාවත් කවදාවත් ලෙඩ වෙලා නැහැ. බොහෝම හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න. මිනිස්සෙක් වුණත් තිරිසනෙක් වුණත් බක්කුල හාමුදුරුව ඒ පුරාතන සෑම භවයකම බොහෝම හොඳ නිරෝගී චරිතයක් බවට පත් වෙලා තියෙනවා. බලන්න එතකොට දැන් අපිට බුදු කෙනෙක් නැහැ බෙහෙත් කරන්න. හැබැයි රෝගීව සිටින කවර කෙනෙකුට වුණත් ඒ රෝගී භවෙන් මිදෙන්න සමහර විට මහ බෙහෙතක් නොවෙන්න පුළුවන්. වතුර උගුරක් පොවන්න පුළුවන් නම්, කැඳ උගුරක් පොවන්න පුළුවන් නම්, ඒයින් ඒ රෝගියා සුවපත් කරන්න පුළුවන් නම් එයින් ප්‍රාර්ථනාවක් ලබා ගන්න පුළුවන් නම් මේ මගේ ක්‍රියාවලියෙන් සුවපත් වෙච්ච රෝගියා ලබන සුවය මට සංසාරෙම ලැබෙන්න ඕනේ කියලා මේ කතාව පෙන්වලා දෙනවා. ආන්න නිරෝගී බව සංසාරයේ පුරාම ලබන්නට තියෙන හොඳම දේ. එනිසා බුදුවරයෙකුටම උපස්ථාන කරන්න ඕනේ නැහැ. අපිට බුදුවරයෙකුටම උපස්ථාන කරන්න බැරි වෙයි. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරපු හොඳ වචනයක් තියෙනවා අපේ දොස්තර මහත්තයා දන්නවා. යමෙක් රෝගියෙකුට උපස්ථාන කරනවා නම් ඒ මටකල උපස්ථානයසේ සලකන්න කියලා කරපු බුද්ධ වචනයක් තියෙනවා. යමෙක් රෝගී වූ කෙනෙකුට ගිලනෙකුට ගිලානු උපස්ථානයේ යෙදෙනවා නම් හේ මටකල උපස්ථානයක්සේ සලකන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ නිසා අපිට බුදු අපි රෝගියා කියලා කියන කෙනෙකුට කරන ප්‍රතිකාරය හෝ උපස්ථානය සැබවින්ම බුදු කෙනෙකුට කරන උපස්ථානයක් ඇටිට හිතාගෙන අපිට කරන්න පුළුවන් නම් එයින් ලබන සුවපත්භාවය අපට විඳින්න පුළුවන් නම් එහෙම විඳින්මින් අපිට ප්‍රාර්ථනා තබන්න පුළුවන් නම් ඒක සංසාරේ නිරෝගීකම ලබන්නට හේතු වෙන මහා පුණ්‍ය කර්මයක්. ඉතින් බක්කුල හාමුදුරුව සසර පුරා කවදාවත් ආබාධ සහිත උනේ නැහැ. රෝගාතුරු උනේ නැහැ. කවරම කායික මානසික ආබාධයක්වත් සසරේ කිසිම භවයකදී ලැබලා නැහැ. ඔහොම සංසාරේ යනකොට පදුමුත්තර කියන බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ බක්කුල හාමුදුරුව අර විදියටම තවස් පැවිද්දෙන් පදුමුත්තර බුදුහාමුදුරුව ළඟ බණ අහනවා. එහෙම බණ අහන වෙලාවක ඒ බුදුරජාණන් වහන්සේ කළ දෙයක් මේ තාපසයා බලාගෙන ඉන්නවා. මොකද දැන් අපේ ගෞතම බුදුහාමුදුරුවොත් බොහෝ තැන්වලදී අග්‍රස්ථානයට පත් කළා. දැන් අපේ බණ පොතේ තියෙනවා 80 මහා ශ්‍රාවකයෝ. සුවිශාල ශ්‍රාවක පිරිස අතරේ සුවිශේෂී 80ක් ඉන්නවා. සරියුත් මුගලන් දෙනමගෙන් පටන් ගන්න ආනන්ද නන්ද රාහුල ආදී මහා පිරිසක්. ඒගොල්ල සුවිශේෂී විශේෂ දක්ෂතා සහිත අය. එතකොට මේ පදුමුත්තර බුදුහාමුදුරුවෝ මොකද කළේ? එක දවසක් මේ බක්කුල හාමුදුරුවෝ ඒ පෙර භවයේ තවුසෙක් කියලා උන්වහන්සේ ළඟ බණ අහන වෙලාවේ බක්කුල ඒ බුදුරජාණන් වහන්සේ බණ කියලා ඉවර වුණාට පස්සේ එතන හිටි පැවිදි පිරිස අතර එක්කෙනෙක් තෝරලා මෙන්න මේ මහරහතන් වහන්සේ අද සිට නිරෝගී භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් කරනවා කියලා බුදුහාමුදුරුවෝ අගතනතරක් පිරිනම නැති බලාගෙන ඉන්නවා. අන්න මේ තාපසයා කල්පනා කළා මම මෙන්න මේ ප්‍රාර්ථනාව මමත් කරන්න ඕනේ. කවදා හරි දවසක බුදු කෙනෙක් හමුවේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්න ඕනේ මා. ඒක තමයි ප්‍රාර්ථනාව. බාන ප්‍රාර්ථනා දෙකයි. එකක් ලෙඩ බුදුහාමුදුරුව සුවපත් කළා උපනුපං ආත්ම භාවල නිරෝගී සුව ප්‍රාර්ථනා කළා. පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ අග්‍රස්ථානය ලබන්න ප්‍රාර්ථනා කළා. මේ ප්‍රාර්ථනා දෙක ඇතුව සසර මහා දිග මගක් ගෙවාගෙන ඇවිල්ලා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ කාලේ කොසඹෑනුවර දඹදිව කොසඹෑනුවර සිටු දියණියකට පුතෙක් වෙලා මේතුමා උත්පත්තිය ලබනවා. එහෙම උත්පත්තිය ලැබලා ඉන්නකොට තරුණ කාලයේම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසුරට වැටෙනවා. ආශ්‍රයයට වැටෙනවා. එහෙම ආශ්‍රයයට වැටිලා බුදුරජාණන් වහන්සේ ළඟ බණහල රහත් භාවයට පත් වෙලා අන්න ඒ රහත් වෙච්ච දවසේ අපේ බුදු පියාණන් වහන්සේ මොකද කළේ? ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනම් අප්පාබාදානං යදිතං බක්කුලෝ කියලා ප්‍රකාශයක් කරමින් බක්කුල හාමුදුරුව නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් කරනවා. බලන්න උන්වහන්සේගේ දිග ගමන් මඟ. මං හිතන්නේ පිරිසන් සතෙක් උනත් ප්‍රාර්ථනා කරන දෙයක් තමයි නිරෝගී කම. නිරෝගී කම. දැන් බුදුහාමුදුරෝ එක තාත්තා කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, බුදු පියාණන් වහන්සේ මට තරුණ පුතෙක් ඉන්නවා. මම මේ තරුණ පුතා හැම වෙලේම මගෙන් ප්‍රශ්නයක් අහනවා තාත්තේ. තරුණේ දියුණුවට පත් කරන දොරටු මොනවාද? දොරටු කියලා දෙන්න. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට මේ තාත්තා ඇවිල්ලා අහන්නේ තරුණ පුතෙක් තාත්තා කෙනෙකුගෙන් අහන ප්‍රශ්නය. බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මේ තාත්තා අහන දියුණුවට හේතු වෙන දොරටු මොනවාද? බුදුහාමුදුර මොකද දේශනා කළේ? ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. නිරෝගී කම තමයි දියුණුවට පත් වෙන කෙනෙක් විසින් ප්‍රාර්ථනා කළ යුතු ලබා ගත යුතු පළවෙනි දේ. නිරෝගී කම. මොකද නිරෝගී කම අහිමි වීම කියන්නේ තමන්ගේ බොහෝ වැඩපළ හරියට කරගන්න නොලැබීම. ජීවිතේ අරමුණු සාක්ෂාත් කරගන්නට නොලැබීම. අපේ ජීවිතය ලෙඩ වෙන්නම යොමු වෙලා තියෙන දෙයක්. ලෙඩ වෙන්නම යොමු වෙලා තියෙන්නේ. රජෙක් වුණත් සමහර විට ලෙඩෙක් වුණත් රජකම හරියට කරන්න බැරි බව සම්බුලා ජාතකයේ සොත්තිසේන රජුරුවන්ගේ කතාවෙන් පේනවා. සොත්තිසේන රජතුමාගේ ශරීරය කුෂ්ඨ රෝගයකින් පෙළෙනවා. කුෂ්ඨයකින් පෙළෙනවා. ඒ කුෂ්ඨය මුළු ශරීරේ පුරාම දිවෙනවා. කොච්චරද කියනවා නම් සිංහාසනයට එනකොට මිනිස්සු දුවනවා. දකින්න පිළිකුල්. දුර්ගන්ධය වහණය වෙනවා. මිනිස්සු අතරට යන්න බැරි වෙනවා. එතකොට සොත්තිසේන රජුරෝ මොකද කියන්නේ? රජකම හැර දානවා. මිනිස්සු අතරට යන්න බැරි රජෙකුට රටක් පාලනය කරන්න බෑ. ඒ නිසා රජකම අත්හැරලා සම්බුලා බිසවත් එක්ක වනගත වෙනවා. බලන්න රජවරු කැලේ පැනලා තියෙනවා. ඉතිහාසයේ ලෙඩ් වුණාම තම කාර්යභාරය හරියට කරගන්න බැරි වෙන නිසා. එනිසා සාමාන්‍ය ජීවිත ගත කරන අපි හැම දෙනාම සංසාරේ ප්‍රාර්ථනා කරන්න ඕන දෙයක් තමයි නිරෝගී කම. අපි දන්නවා ඒ නිරෝගී කම නිකන් ප්‍රාර්ථනා කළා හරියන්නේ නැහැ. නිරෝගී කම ප්‍රාර්ථනා කරන්න නම් රෝගියෙකුට උපස්ථාන කරන්න ඕනි. රෝගියෙක් සුවපත් කරන්න ඕනි. ඒ වගේ කාර්යභාරයක ඉඳලා ඒක කරන්න ඕනි. එතකොටයි ඒක ලබන්න පුළුවන් වෙන්නේ. නිරන්තරයෙන් අපේ ශරීරයේ ලෙඩ වෙන්නම යොමු වෙලා තියෙන බව ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා කළාම අපිට පේනවා. ගිරිමානන්ද සූත්‍රයේ ලෙඩ හැදෙන කරුණු අටක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. සෙම්ම සමුත්ථාන ආබාධ, වාත සමුත්ථාන ආබාධ, පිත්ත සමුත්ථාන ආබාධ, සන්නිපාතික ආබාධ, උතු පරිණාමජ ආබාධ, විසම පරිහාරජා ආබාධ, කම්ම විපාකජා ආබාධ, ඕපක්කමිකා ආබාධ. මං හිතන්නේ තව අවුරුදු 5000ක් යත් ලෝක ඉතිහාසයේ කවර රටකටවත් කවරම මිනිස්සෙකුටවත් රෝගයක් හැදෙන්න බෑ බුදුහාමුදුරුවෝ කියන මේ කරුණ අටට අමතර හේතුවකින්. අමතර හේතුවකින් අනිවාර්යයෙන් එක්ක සෙම මුල් කොටගෙන, එක වාතය මුල් කොටගෙන, එක පිත මුල් කොටගෙන තුන්දොස් කියලා අපි කියනවා. සන්නිපාතිකා කියන්නේ මේ තුන්දොස් එකවරම සිරුරේ කිපීම නිසා හට ගන්නා වූ ලෙඩ. ඊට පස්සේ උතු පරිණාමජ ඍතු වෙනස් වීම නිසා ලෙඩ වෙන්න පුළුවන්. එක කාලයකට වහින්නේ නැතුනොත් එම දිගටම අපිට ලෙඩ වෙන්න පුළුවන්. ප්‍රශ්න වැඩි වුණොත් ලෙඩ වෙන්න පුළුවන්. බොහෝ රටවල මිනිස්සු මේවා හොඳට විඳිනවා. අපි ඉතාම සුන්දර රටක වැසියෝ හැටියට අපිට ඍතු වෙනස් වීම රෝගාතුර වීමට හේතුවක් වෙන්නේ නැහැ. අපිට එහෙම බරපතල වෙනසක් දැනෙන්නේ නැහැ. නමුත් සමහර රටවල 6 මාසයක් තද සීතල, අනිත් 6 මාසෙ තද උණුසුම්, මිනිස්සු තනි කර ලෙඩුන් වෙලා තමයි හැමදාම ඉන්නේ. 6 වෙනි එක විසම පරිහාරජා ආබාධ. පැවතුම් විසම කර ගැනීම. ඇවතුම් පැවතුම් විසම කර ගැනීම. තමන්ගේ ජීවිතේ ක්‍රියාකාරකම් මේ විසම කරගන්නවා කියලා කියන්නේ ඒවා පවතින්නට ඕන ක්‍රමයට නෙමෙයි. ඒවා වෙනස් කරගන්නවා විනාශකාරී විදියට. ආහාර පාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. දර්ශනයක් හැටියට අපි ගත්තොත් එම අපි පුරාණ කාලේ මේ අවුරුදු 34කට එහා හොඳට පයින් ඇවිද්දා. බස් එකකට සෑහෙන කිලෝමීටර් 3-4-5 පයින් ආවා. බයිසිකලින් ගියා. එහම අද අපි ඒ වගේ දේවල් වලින් ඉබේම වියකිලා ගිහිල්ලා. ත්‍රී විල්ලර් එකක්වත් නැතුව පයින් යන්න බෑ අපිට අද. අපි හැමෝම ඒ තත්ත්වයට අපි පත් වෙලා තියෙනවා. ඒ නිසා ඇවතුම් විසම කර ගැනීම. පැවතුම් විසම කර ගැනීම. රෝගාතුර වීමට හේතුවක් හැටියට පෙන්නනවා. ඊළඟට පින්වත්නි, හත්වෙනි එක කම්ම විපාකජා. අපේ දොස්තර මහත්තයා දන්නවා කොච්චර බෙහෙත් දීලා සුව කරන්න බැරි ලෙඩ තියෙනවනේ. එතකොට ඔබතුමා මොකද කරන්නේ? කොච්චර බෙහෙත් දීලා මොන බෙහෙත් දුන්නත් ලෝකේ කොයි රටකට ගිහිල්ලා සුව කරන්න බැරි ලෙඩ තියෙනවා. ඒකට හේතුව වෛද්‍යවරුන්ට හොයන්න බෑ. ඒකට හේතුව බුදුහාමුදුරුවෝ හොයලා තියෙනවා. බුදුහාමුදුරුවෝ හොයාගත්තා කර්ම විපාකෙන් මිනිස්සු ලෙඩ වෙනවා. ඒ ලෙඩට නම් බෙහෙත් හොයන්න බෑ. විපාක විඳලම ඉවර කරන්න ඕනේ. නිදර්ශනය පූතිගත්ත 30 හාමුදුරුවෝ. පූතිගත්ත 30 හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලියේන අර මුළු ශරීරයෙම ගෙඩි හැදිලා කුණු වෙච්ච හාමුදුරන්ගේ චරිතය අරගෙන බැලුවාම බුදුහාමුදුරුව අන්තිමට ඇවිල්ලා වතුර උණු කරලා සුවපත් කරේ. හැබැයි එතනින් එහාට ජීවිතයක් තිබුණේ නැහැ. මුළු ජීවිතේ සංසාරි පුරාම ත්‍රිසං සතෙක් කියලා කුණු වෙලා මැරිලා තිබුණේ. අතීතයේ මුසනකොට හේතුව සත්ව හිංසාව. සත්ව හිංසාව පෙර භවවල සතුන්ට හිංසා කිරීමේ විපාක හැටියට හැමදාම බරපතල ලෙස ගිලන් වෙලා තිරසනෙක් වුණත් මිනිසෙක් වුණත් අන්තිමට රහත් වෙන්න පින තිබිච්ච කාලේ කම්ම විපාකේ ආබාධ සහිත බවින් මෙදෙන්න බැරි වුණා. ඒ නිසා කර්ම විපාකයෙන් ලෙඩ වෙනවා කියලා බුදුහාමුදුරුව අපිට පෙන්වනවා. අටවෙනි එක ඕපක්කමිකා. සමහර අය දැන දැනම ලෙඩ වෙනවා. දැන දැනම ලෙඩ වෙනවා. මේ දේ සිද්ධ කළොත් මට මේ රෝගය හැදෙනවා කියලා හොඳට දැන දැනම උරුම කරගන්නවා. ඕක තමයි ලෝක ඉතිහාසයේ විනාශය කැන්දෙන හේතුව. මිනිස්සු බරපතල ලෙස රෝගාතුර කරනවා. අද න්‍යෂ්ටික පර්යේෂණ වලින් ඕසෝන් ස්තරය විනාශ වෙනවා කියලා කියන්නේ මොකක්ද? අනාගතයේ සූර්යාලෝකයේ අපිට තදින් වැටිලා අපේ සමේ ලෙඩ රෝග හැදිලා අපිව බරපතල ඛේදවාචකයකට ලක් කරනවා. ඕපක්කමික ආබාධා. මිනිස්සු උපක්‍රමශීලීව මේව කරනවා. අන්න ඒකයි. ඉතින් ඒ නිසා මේ වගේ කරුණු කාරණා අරගෙන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ බක්කුල හාමුදුරුවන්ගේ චරිතය ඉදිරියේ තියාගෙන. නී මෙන්න මේ චරිතය වගේ ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද? කවදාවත් ඉසෙම්මක්වත් ඇවිල්ලා නැහැ. කවදාවත් ලෙඩක් කියලා දෙයක් උන්වහන්සේට පිරිනවන් පාන ආත්ම භාවය වෙනකම්ම තිබිලා නැහැ. කිසිම බෙහෙතක් මේ අරලු පෙති කෑල්ලක්වත් කවදාවත් අරගත්තේ නැහැ කියලා තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. ඒ තරම්. ඒ නිසා ඇත්තටම නිරෝගීකම ප්‍රාර්ථනා කරන කෙනෙකුට ඉතාම වටිනවා බක්කුල හාමුදුරන්ගේ මේ චරිත කතාව. දේශනාවේ වැදගත්ම දේ තමයි බක්කුල සූත්‍රය. බක්කුල සූත්‍රය. ඒක මහා දිග කතන්දරයක් නෙමෙයි. බක්කුල හාමුදුරෝ 80 වයස් සපිරීලා ඉන්න වෙලාවේ බක්කුල හාමුදුරන්ගේ ගිහි කල මිත්‍රෙක් නිගන්තනාත පුත්තගේ පැත්තට ගිහිල්ලා බලන්න දෙන්නගේ මිත්‍රයෝ දෙන්නේ එක්කෙනෙක් බුදුහාමුදුරුවෝ ළඟට එනවා, අනිත් එක්කෙනා නිගන්තනාත පුත්තගේ ගෝලයෙක් වෙනවා. එයාගේ නම අචේල කස්සප. අචේල කියලා කියන්නේ සේල කියන්නේ රෙදි. අචේල කියන්නේ වස්ත්‍ර හඳින්නේ නැති නිගන්තේ. අදත් ඒ නිගන්ත පරම්පරාව ඉන්නවා. අන්න ඒ අචේල කස්සප බක්කුල හාමුදුරුව හම්බෙන්න එනවා. ඇවිල්ලා බක්කුල හාමුදුරුවන්ගේ ප්‍රශ්න 10ක් අහනවා. බක්කුල හාමුදුරුවන්ගේ චරිතය ගැන. ඒ අහන ප්‍රශ්න 10ට බක්කුල හාමුදුරුවෝ දෙන උත්තර 10 අරගෙන අචේල කස්සප බුදුදහම වැළඳ ගන්නවා. බක්කුල හාමුදුරන්ගේ චරිතය විමසලා ඒ අචේල කස්සප කියන ඔබ වහන්සේගේ චරිතය ආශ්චර්යමත් චරිතයක්. ඒ ආශ්චර්යමත් කරුණු 10ක් මට දැන් දැනගන්න ලැබුණා. ඒ නිසා මම ඔබ වහන්සේ සරණ යනවා කියලා බුදුන් සරණ ගියා. මේ නිගණ්ඨ ශ්‍රාවකයා. ඒ නිසා ඇත්තටම මේ මජ්ක්‍ධිම නිකායේ එන දීර්ඝ සූත්‍රෙහි එන්නේ බක්කුල හාමුදුරුවයි අචේල කස්සපයි අතර ඇතිවෙච්ච සංවාදයක්. ඒ සංවාදයේදී මම ඉතාම කෙටියෙන් ප්‍රශ්න 10 අහපු ප්‍රශ්න වලට දීපු උත්තර 10. මේක තමයි වටිනේ. වැදගත් වෙන්නේ මේවා බරපතල ලෙස විවරණය කරන්න වෙලා වෙන්නේ නැහැ. තව විනාඩි කිහිපයක් අපිට තියෙන්නේ. අචේල කස්සප බුදුහා බක්කුල හාමුදුරුවන්ගෙන් අහනවා ඔබ වහන්සේ පැවිදි වෙලා දැන් කොච්චර වයසක් ගත කරලා තියෙනවද? බක්කුල හාමුදුරුවෝ කියනවා මගේ වයස දැන් අවුරුදු 80යි. නිගණ්ඨය අහනවා මේ 80 වස තුල නිකමට හරි කාම සංඥාවක් පහළ වුණේම නැද්ද? කාම සංඥාවක් කාම වස්තුවක් අනුභව කරන්න ඕනි පරිහරණය කරන්න ඕනි කියලා හැඟීමක්වත් කවම කවදාවත් හිතකට ආවේ නැද්ද? බක්කුල හාමුදුරුවෝ කියනවා මම මේ භවයේ කිසිම දවසක මේ පැවිද්දෙන් 80 වසක් ගත කරපු මේ කාල පරිච්ඡේදයේ කිසිම දවසක මට කාම සංඥාවක් පහළ වෙලා නැහැ. අචේල කස්සප නිගණ්ඨය කියනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේගේ චරිතයේ එක අද්භූත ආචාර්යවත් ලක්ෂණයක් හැටියට මම ඒක දකිනවා. ඊට පස්සේ අහනවා දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගේ මේ 80 වසක් පැවිදි ජීවිතයේ තුල ව්‍යාපාද සංඥාවක් පහළ වුණේ නැද්ද කවදාවත්? කියන්නේ තරහක් ආවේ නැද්ද ජීවිතේට? බක්කුල හාමුදුරුවෝ කියනවා කිසිම දවසක මට යටිසිතකින්වත් කෙනෙක් කෙරෙහි තරහක් ඇතිුනේ නැහැ. අචේල කස්සප නිගණ්ඨයා කියනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේගේ දෙවනි අද්භූත ආශ්චර්යවත් ලක්ෂණය හැටියට මම ඒ දකිනවා. තුන්වෙනියට අහනවා මේ නිගණ්ඨයා ස්වාමීනි ඔබ වහන්සේගේ 80 වසක් පැවිදි ජීවිතයේ තුර කොයිම හරි වෙලාවක ගෘහපතියන් දායකයන් ඔබට පිළිගන්නපු සිවුරු මහන්නට උත්සාහයක් කළේ නැද්ද? මසා පෙරවන්නට උත්සාහයක් කළේ නැද්ද? බක්කුල හාමුදුරුවෝ කියනවා මේ මගේ පැවිදි ජීවිතය පුරා කවම කවදාවත් මම සිවුරක් මසාගත්තේ නැහැ. මහන්න ඕනුනේ නැහැ. එතකොට කල්පනා කරලා බලන්න ඇයි ඕන නොවෙන්නේ? ඇයි ඕන නොවෙන්නේ? උන්වහන්සේට ඒ සියල්ල හරිම සරලව පහළ වෙනවා. ලැබෙනවා. ඒ සියල්ල ලැබෙනවා. මොකද උන්වහන්සේගේ පුණ්‍යවන්ත චරිතය නිසා. එතකොට උන්වහන්සේට කවදාවත් කාම සංඥාවක් පහළුනේ නැහැ. උන්වහන්සේට කවදාවත් ව්‍යාපාද සංඥාවක් තරහක් ආවේ නැහැ. ක්‍රෝධ වෛර පලිගැනීම් සිතුවිලි ආවේ නැහැ. උන්වහන්සේට කවදාවත් වෙහස මහන්සියලා සිවුරු හොයාගෙන යන්න උනේ නැහැ. ඒ සියල්ල දේවල් ළඟට ලැබුණා. හතරවෙනි එක කිසිම දවසක ඔබ වහන්සේ මෙහෙන වරකට ගිහිල්ලා එහෙම මෙහෙනින් වහන්සේ කෙනෙකුට එහෙම බණ කිව්වේ නැද්ද? එහෙම කියන්න හිතුනේවත් නැද්ද? හැඟීමක්වත් පහළුනේ නැද්ද? බක්කුල හාමුදුරුවෝ කියනවා කිසිම දවසක මම මෙහෙන වරකට ගිහිල්ලා නැහැ. මෙහෙන වර කියන්නේ මෙහෙනින් වහන්සේලාගේ ආරාමය. එවැනි ආරාමයකට ගිහිල්ලා නැහැ. එවැනි ආරාමයක ඒ මෙහෙනින්ට මෙහෙනින් වහන්සේලාට බණ කියන්නට භික්ෂුණීන්ට බණ කියන්න මට කවදාවත් අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. ඊළඟට පස්වෙනි එක හැටියට පැවිදි උපසම්පදාව සිද්ධ කළාද නැද්ද? ඒවා කිසිම දවසකට එවැනි දෙයකට සම්බන්ධ නොවූ බව කියනවා. ඒ වගේම ඔබ වහන්සේ මේ 80 වස තුල ස්නානය කළාද? ඒ ස්නානය කරනකොට මොන වගේ දේවල්ද ශරීරාලේපන හැටියට පාවිච්චි කළේ කියලා අහනවා. බක්කුල හාමුදුරුවෝ කියනවා කිසිම දවසක මට ශරීරාලේපන අවශ්‍ය වුණේ නැහැ. භාවිත කළේ නැහැ. ඒව මට වමනා වුණේ නැහැ. ඊට පස්සේ හත්වෙනි එක හැටියට අහනවා ඔබ වහන්සේට කවම කවදාවත් ශාරීරික ආබාධයක් ලැබුණ නැද්ද? ශාරීරික ආබාධයකින් පෙළුන්නේ නැද්ද? බක්කුල හාමුදුරුවෝ කියනවා මට කිසිම දවසක අරලු පෙත්තකින් දශමයක්වත් විකල හරි මගේ අහවල් රෝගාබාධය සෝපත් කරගන්න උනායි කියලා මගේ ජීවිතේ මට මතකයක් නැහැ. එහෙම වෙලා නැහැ. අනේ බුදුරජාණන් වහන්සේටත් එහෙම දේවල් තිබුණා. බක්කුල හාමුදුරුවෝ කියනවා මට කිසිම දවසක එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ අහනවා ඔබ වහන්සේ සුව පහසු ආසනවල රාත්‍රියේ සයනය කළාද? කිසිම දවසක මම සුව පහසු සයනයක ආසනවල සයනය කළේ නැහැ කියලා කියනවා. මට වොමනා වුණේ නැහැ. මං ඉන්න තැනක මට ලැබුණු දෙයක ලෑල්ලකනම් මැස්සකනම් මම මේ වෙන්නේ තැනක තමයි මගේ නිින්දට කාලය ගත කළේ. ඒ වගේම නම වෙන එක හැටියට අහනවා යම් කිසි ගමක කෙළවරකට ගිහිල්ලා තනියම වාසය කරන්න කියලා හිතුනේ නැද්ද? කිසිම දවසක එහෙම හැඟීමක් පහළුනේ නැහැ කියලා කියනවා. එහෙම තනි වෙලා හුදෙකලාව වාසය කරන්න උවමනාවක් ඇතිුනේ නැහැ කියනවා. ඊළඟට ඊළඟ අන්තිම ප්‍රශ්නේ තමයි අහන්නේ ඔබ වහන්සේ පිරිනිවන් පානකොට මේ තරම් සංඝයා පිරිසක් එකතු කරගන්න කල්පනා කළේ ඇයි? මොකද මේ අන්තිම වෙලාවේ අහන ප්‍රශ්නයක් උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ හැම පලාතේ මීට පුහාමුදුරුව ගෙන්න ගත්තලු එතෙන්. මම තව සල්ප වේලාවකින් පිරිනිවන් පානවා කියලා. එහෙම කළේ ඇයි? එතකොට බක්කුල හාමුදුරුව කියනවා මගේ පිරිනිවන් පෑම හැම දිනාටම දැක බලා ගන්න ඕන නිසා මම එහෙම කළායි කියලා. අචේල කාශ්‍යප නිගණ්ඨයා මේ කරුණ 10 අහගෙන ඉඳලා කියනවා ඔබ වහන්සේගේ ජීවිතය හරිම ආශ්චර්යයි. හරිම අද්භූතයි. මට පුදුමයි. ඔබ වහන්සේ හරි සරලයි. ඔබ වහන්සේ හරි සැහැල්ලුයි. ඔබ වහන්සේ කාටවත් බරක් නැති ජීවිතයක් ගත කරලා තියෙන්නේ. දායකයෙකුටවත් වෙනත් පවුලේ ඥාතියෙකුටවත් කිසිම කෙනෙකුට බරක් නැති සරල සැහැල්ල ජීවිතයක් ඔබ වහන්සේ ගත කරලා තියෙනවා. කොහොමද ඔබ වහන්සේ මෙවැනි ජීවිතයක් ගත කළේ කියලා අහනවා. බක්කුල හාමුදුරුවෝ කියනවා කාශ්‍යපය මම මගේ පුරාතන භවවල නිරෝගීකම ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒක මම නිකම්ම නිකන් නෙවෙයි බුදුවරුන්ට උපස්ථාන කළා. මම නිරෝගීකම ප්‍රාර්ථනා කළා. එයින් මගේ ලැබිච්ච සැහැල්ලුව තමයි මම මේ ජීවිතේ පුරාම වින්දේ. කාටවත් බරක් නැති ජීවිතයක් මම ගත කළා. ඒ නිසා මගේ පිරිනිවන් පෑම හැමෝම නරඹලා මගේ ආදාහණය හැමෝම නරඹන්න මේ ස්ථානයට ගෙන්න ගත්ත කියලා උන්වහන්සේ කියනවා. ඉතින් ඒ කරුණු කාරණා ටික අහගෙන හිටපු අචේල කස්සප බුදු සසුනේ බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. මේක තමයි පින්වත්නි බක්කුල හාමුදුරන්ගේ කතාව. ඉතින් බක්කුල හාමුදුරන්ගේ මේ කතාව තුළ තියෙන්නේ එකම එක ආදර්ශය අපිට නිරෝගී ජීවිතයක තියෙන අසිරිමත් බව. කොයිතරම් සරල සැහැල්ලු ජීවිතයක්ද අපට. අපි බර කරගෙන අපි බෙහෙත් එක්ක රෝහල් එක්ක වෛද්‍යවරුත් එක්ක අපේ ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ සාංසාරිකව අපි ඒ දේ ප්‍රාර්ථනා නොකළ නිසා. අපි මේ භවයේදීවත් ප්‍රාර්ථනා කරමු සංසාරේ නිවන් දක්නා ජාති දක්වාම කවදාවත් ආබාධ ඇත්තෝ නොවෙත්වා. කිසිම ආබාධයක් ඇත්තෝ නොවෙත්වා. අපි හැමදාම නිදුක් නිරෝගී බව උරුම කරගත්ත මිනිසුන් බවට පත් වෙන්නට අපි හැම දිනාටම මේ බක්කුල හාමුදුරන්ගේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබිච්ච මහා පුණ්‍ය මහිමය හේතු වාසනා වේවා ප්‍රසාදයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දිනේ උපන් දිනේ සමරන ඊයේ දිනේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පති දුරේන්ද ගුරු දිවියෙන්ද විස්රාම දුරේටපත් විස්රාම දිවියටපත් අපේ සමදරා ගමගේ ගුරුතුමියට මේ කරගත්ත මහා පුණ්‍ය මහිමයෙන් නිදුක් නිරෝගී භාවයම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වය ගත්ත ජගත්ත්‍යංකර මහත්මයාට අපේ දායක මහත්මයාටත් ඒ වගේම මේක වෙහෙස මහන්සියලා දුවල පැනලා සංවිධානය කරන බොහොම හොඳ සංවිධායක මහත්මෙක් අපිට එතුමා ඒ වගේම ඇවිල්ලා ඉන්න මේ වටිනා ශ්‍රාවක පිරිස උසස් පාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය අය පේනවා හිතවතුන් අම්මලා ඒ වගේම අපේ දායක මහත්වරු විශාල පිරිසක් සහභාගී වෙනවා ඒ වගේම මේ වෙලාවේ රූපවාහිනියෙන් සෑහෙන පිරිසක් මේ හැන්දෑමේක නරඹනවා ගුවන් විදුලියෙන් අහනවා ඉතින් විවිධ විදියට මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටම සංසාරිකව ප්‍රාර්ථනීය බෝධියකින් නිවී සැනසෙන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා අභිවාදන සීලස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං
අද දින ධර්මානුශාසනාව පැවැත්වූ මොරටුව උයන බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ අංශාධිපති පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේට අපි අපේ නමස්කාර පූර්වක කෘතවේදීත්වය මේ මොහොතේදී පිරිනමා සිටිමු. එවගේම අදවසේදී ධර්මානුශාසනාවේ මාතෘකාව බවට පත්ුනේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේන බක්කුල සූත්‍රය යසුරු කරගෙනයි අදවසේ ධර්මානුශාසනාව පැවැත්වුවේ. අදවසේ දායකත්වයේ ලබාගත් පින්වතුන්ට අපි දැන් ආරාධනය කරනවා දේශකයන්න් වහන්සේට පිළිකර පූජා කරන්න. ඒ අතරතුරේ මා මතක් කරන්නම් අදවසේදී මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වයේ ලබාගත් ඒ පින්වතුන් පිළිබඳව මොරටුව ලක්ෂපතිය ෆොන්සේකා පාර අංක 19 හි පදිංචි ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයේ සහකාර විදුහල්පතිනිය ලෙස සේවය කළ සමදරා ගමගේ මෙනවිය සහ ජගත් ප්‍රියංකර එතුමියගේ සහෝදරයා විසින් තමයි අද දවසේදී මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ සදැහැති දායකත්වය ලබා ගත්තේ. ඉතින් අපි මේ මොහොතේදී විශේෂයෙන් සිහිපත් කරනවා ඔබටත් හැකියාව තිබෙනවා බෞද්ධ මාධ්‍යාලය ඔස්සේ මේ වැඩසටහන් නරඹන්න ශ්‍රවණය කරන්නට වගේම මේ ස්ථානයට ඇවිල්ලා ඔබගේ සදැහැති දායකත්වය මේ ධර්ම දේශනාව සඳහා ලබා ගන්න. ඒ සඳහා අපගේ කාර්යාල වේලාවන්හිදී ඒ අදාළ දුරකථන අංකවලට අමතන්න අපි ඔබට මතක් කරනවා. ඉතින් අදත් බොහෝ වැඩ කටයුතු මැදේ වත් ඔබ මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කළා. ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට මොරටුව උයන බෝධිරාජාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති පූජ්‍යපාද අගලකඩ සිරිසුමන ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ඉතාම හරවත් වූ ධර්මානුශාසනාවක් සිදු කරනු ලැබුවා. එදින උන්වහන්සේ විසින් මේ සිදු කරන්නා වූ ශාස්ත්‍රීය මෙහෙවර තවත් චිරාත් කාලයක් සිදු කරන්නට උන්වහන්සේට ශක්තිය ධෛර්යය චිර ජීවනයේ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමින් අද දවසේ ධර්මානුශාසනාවෙන් සමුගන්නට සූදානම් වෙන්නේ ප්‍රධාන පාලක මැදිරිය සමගින් එක් වෙමින්. එමනම් හැම කෙනෙක්ටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරනවා.